Honorable Hesha Vitanage, you have 15 minutes.
Sudhikaru Karakasabha Sabhapatumani, Adadina Vishidevana Vyastha Samsodhanaya, me Uttaritra Sabhavata Genawa Kelvilla, Mulu Ratam Balagena Hitiya. නමුත් ආණ්ඩු පක්ෂයේ ඇතුලේ ඇති වෙන අර්බුද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කළමනාකරණය කරගන්න ආණ්ඩුවට බැරි වීම අගමැතිතුමා වෙන මගක් ජනාධිපතිතුමා වෙන මගක් යෑමේ අර්බුදයේ අන්තිම මොහොත වෙනතුරු විසඳ ගන්න බැරි වීම නිසා මා හිතනවා අද 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මේ උත්තරීතර සභාවට ගෙනාවෙන්නේ නැහැ. ඒ වගේම පැහැදිලිවම අද මේ රටට පෙන්නවා තවමත් මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු මේ රටේ ජනතාව සාප කරන බැසිල් රාජපක්ෂට ඕන විදියට තමයි මේ පාර්ලිමේන්තුව හැසිරෙන්නේ කියලා. 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයටත් ඒක වුණා. ඒක අද ව්‍යවස්ථා සංශෝධනේ මේකට ගේන්න තියෙද්දි පොත් ජන පෙරමුණේ ලේකම්තුමා කියනවා ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න අවශ්‍ය නැහැ කියලා. මොකක්ද දන්නේ මේ දෙබිඩි පිළිවෙත. ඒ විතරක් නෙමෙයි මෙච්චර කල් විශ්වාසයක් තිබුණා චරිත හේරත් මැතිතුමා සුනිල් හඳුන්නේතු මැතිතුමාලා ඊට පෙර හිටපු ඒ මැති ඇමතිවරු යම් කිසි සාධනීය තැනකට කෝප් කමිටු අරගෙන ආවා. අද පළවෙනි වතාවට මං හිතන්නේ කෝප් කමිටුවත් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඔඩොක්කුවට දාගත්තා. දැන් කෝප් කමිටුවේ ආපහු ඉස්සරහට ගිහිල්ලා ප්‍රශ්න අහලා මේ රටට සමාජයට යහපතක් වෙයි කියලා කවුරු හරි බලාපොරොත්තුෙන් හිටියානම් ඒකත් අදින් පස්සේ පොදු ව්‍යාපාර කාරක සභාවත් ආණ්ඩුවට ඕන විදියට නටන වෙනම සෙල්ලම් කාමරයක් බවට පත් වෙනවා කියන එක මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරලා දෙන්න ඕනි. සර් මම ගරු කාරක සභා සභාපතිතුමනි විශේෂයෙන්ම කියනවා අද දැන් මේ විවාදයට ගන්න ඇත්තටම විවාදයට ගති යුතු කාරණාවක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව හමුවේ මේ රටට පණිවිඩයක් දුන්නේ නැහැ මේ අර්බුදය විසඳන හැටි. මේ අර්බුදයේ දැන් තියෙන තරම මේ අර්බුදයේ ඉදිරි විසඳීමේ ක්‍රියාමාර්ග එතුමා ඇවිල්ලා කරේ උදෑසනම අද 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය රැගෙනීම වළක්වාලීම සඳහා එතුමා ප්‍රකාශ කිරීම විතරයි. ඒ හුදු ප්‍රකාශයක් දින දෙක පාර්ලිමේන්තු විවාදයක් බවට පත් වීම මම හිතන්නේ ඛේදනීය තත්ත්වයක් අර පෙර කිව්වා වගේ රුපියල් මිලියන 9ක මුදලක් දිනකට පාර්ලිමේන්තුව වෙනුවෙන් වැය වෙනවා නම් ඒ වගේ දින දෙකක් මේ ප්‍රකාශය අරහා නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ට හිතයිසි හිතලුන් ප්‍රකාශ කරන්න මේ උත්තර සභාව පාවිච්චි කිරීම මහ ලොකු අපරාධයක් කියලා මා විශ්වාස කරනවා. ගරු සභාපතිතුනි මම දැන් මාස දෙකක් තිස්සේ කල් තැබීමේ යෝජනාවක් දානවා. මේක එන්න දෙන්නේ නැහැ හැමදාම මොකක් හරි වෙනවා. දැන් අදත් මේ යෝජනාව ඇස්සේ ඒක ගියා. සර් මම වෙලාවෙන් කරගන්නවා. මට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියපු කාරණාවට කියන්න දෙයක් නැහැ. එතුමා කියපු දේ රටේ ජනතාවත් අහගෙන හිටියා. සජීවීව මේ පාර්ලිමේන්තු සජීව විකාශය අහන්නේ මම හිතන්නේ ඒ ගැන අපහු විවාද කරන්න දෙයක් නැහැ. ඇත්තටම බොරු විවාදයක් පාර්ලිමේන්තුව අජෙන් කරන බැරිකමට යන විවාදයක් කියන එක තමයි අපිට පේන්නේ. ගරු කාරක සභා සභාපතිතුමනි මම ඊටාම වැදගත් යෝජනාවක් මේ පාර්ලිමේන්තුව හමුවට දැම්මේ. ඒ යෝජනාව තමයි අපේ රටේ බෞද්ධ විහාරස්ථාන ඒ වගේම කිතුනු විහාරස්ථාන ඒ වගේම පල්ලි කෝවිල් මේ හැම ආයතනයකටම තියෙනවා පූජා භූමි ප්‍රදේශ ඒ විහාරස්ථාන වලට නම් වෙම් වෙච්ච නම් වෙච්ච ඒවා අපේ රටේ එක එක දායක සභාවන් මගින් මං හිතන්නේ විහාරස්ථාන වල අභිවෘද්ධිය වෙනුවෙන් මහා විශාල සේවයක් කරනවා. අපි දැක්කොත් එහෙම සමහර විහාරස්ථ දායක සභාවන් මේ ලැබෙන මුදල් වලට වඩා වැඩි වියදම් කළා ඉතාල දියුණු තත්ත්වයට පත් වෙච්ච පත් කරපු දැන් තියෙනවා. මම මේ කතා කරන්නේ ඉතාම වැදගත් කාරණාවක් මා නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න මැතිවන්න කොට්ටාසේ ඇඹිලි පිටිය නගරය පිළිබඳව. ඇඹිලි පිටිය නගරය කියන්නේ එදා 1985 රණසිංහ ප්‍රේමදාස එවකට අග්‍රාමාත්‍යතුමා විසින් නිර්මාණය කරලා ජනවාස ඇති කරලා ඉතා දියුණුවට පත්වෙමින් තියෙන නගරයක්. මම හිතන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ආසන්නව ඉතාම දියුණු වෙමින් තියෙන නගරය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය නගරය. හැබැයි ඇඹිලිපිටිය නගරයට මේ මෑත කාලේ ඉතා දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තර එන්නේ නැහැ. මම මේ පිළිබඳව අමාත්‍යවරු කීප දෙනෙක් එක්ක කතා කරා. ඒ අමාත්‍යවරුන්ගේ ඍජු උත්තරයක් නැති නිසා මම මේ උත්තරීතර සභාවේ අද ගරු අග්‍රාමාත්‍යතුමා ඒ වගේම මේ අදාළ විෂය භාර ඇමතිවරයාට මම මේ අවස්ථාව ලබා දෙනවා. පිළිතුරක් ලබා දීම සඳහා. ඒ තමයි මහවැලි කලාපයට අයත් වලව කලාපයටත් මේ ඇඹිලිපිටිය නගරයේ අයිතිය මේ වෙනකොට විහාරස්ථානයක් ඇඹිලිපිටිය නගරයේ තියෙන කාවන්තිස්ස රජමහා විහාරස්ථානය මහවැලි අධිකාරිය අතර ඒ භූමියේ බෙදීම පිළිබඳ යම් කිසි විෂමතාවයක් තියෙනවා. ඒක කොතෙක් දුරට ගිහින් තියෙනවද කිව්වොත් ගරු සභාපතිතුමනි අද වෙනකොට ඇඹිලිපිටිය නගරයේ ව්‍යාපාරික ස්ථානවල අයිතිකරුවන්ට තමන්ගේ ව්‍යාපාරික භූමිය පිළිබඳ කිසිදු අයිතියක් කියාගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මහවැලි අධිකාරිය කියනවා මහවැලි අධිකාරිය කියලා, සමහර කීපයක් කියනවා සින්නක්කර කියලා, තවත් කීපයක් කියනවා කාවන්තිස්ස රජමහ විහාරයට අයිති කියලා. දැන් මේ තත්ත්වයේ උඩ මේක ගරු සභාපතිතුමන් සුභාතුමන් නරක දැනට ගිහින් තියෙනවා. ඒ තමයි ඒ විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ වෙනකොට අත්නෝමතිකව සමාවෙන්න මට මේ කියන්න වෙනවට බදු අය කිරීමේ කිසිම නියාමනයක් නැතුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ කිසි නියාමනයක් නිරීක්ෂණයක් නැතුව මහා දැවැන්ත බදු අය කිරීමේ ක්‍රියාදාමයක නිරත වෙනවා. මං අද මේ සභාවට සභාගත කරන එයින් කාරණා කීපයක්. භූමිය අයිතිය කාට තිබ්බා ප්‍රශ්නයක් නැහැ. ගරු සභාපතිතුමනි ව්‍යාපාර කරන ඇඹිලිපිටිය නගරයේ ව්‍යාපාරිකයන්ට කඩේක භූමියක් නිවැරදිව හදාගන්න බෑ අයිතිය නැති නිසා. මොකද අයිති නැතුනම් බැංකුවකින් පහසුකම් ණය පහසුකමක් ගන්න බෑ. ඒ ව්‍යාපාරය හැදුවට පස්සේ භූමියේ අයිතිය කියන විහාරස්ථානය විල්ලිවර වෙලා අර හදපු ගොඩනැගිල්ලේ වටිනාකමටත් එක්ක බදු ඉල්ලන. මම දැන් උදාහරණයක් විදිහට කියන්නම්. එක්තරා ව්‍යාපාරිකයෙක් 2019/3/27 වෙනිදා ව්‍යාපාරයක් මිලට ගන්නවා රුපියල් මිලියන 20කට. මිලියන 20කට ගන්න ව්‍යාපාරයෙන් 25%ක බදු මුදලක් නැත්නම් 150,000ක මුදලක් මෙන්න මේ මංගාව තියෙනවා පන්සලේ ලිපි ගොනුවක නැත්නම් ලිපි ශීර්ෂයක් යටතේ උන්වහන්සේ නිකුත් කරපු ලිපියක්. ඒ ලිපියේ තියෙන මෙන්න මෙහෙමයි ගරු සභාපතිතුමනි. තෝ ශාස්ත්‍රවේදී පණ්ඩිත තනමල්ලිල ගුණරත්න හිමි පල්ලේගම ඇඹිලිපිටිය කාවන්තිස්ස රජමහා විහාරය ඒ මුදල ලබාගත් ජී.කේ. සුරංග රම්ලාල් කියන මහත්තයාගෙන් 2019/3/27 වෙනිදා වරිපණමංග 33-37 දරන ස්ථානය වෙනුවෙන් 150,000ක මුදල් ලබා ගැනීම වෙනුවෙන් උන්වහන්සේ ලියන ලද ලිපිය ඒ කඩ හිමියට ලබා දීපු ලිපිය. දැන් මේ 25%ක් හැබැයි ඒ ව්‍යාපාරික ඒ ව්‍යාපාරය අරගෙන 25%ක් ඒ විහාරස්ථානට දෙනවා. මේ මුදලේ 150,000ට වෙන්නේ මොකක්ද කියන එක පිළිබඳ නියාමනය කරන්නයි අපි කියන්නේ. පන්සල මුදල් ලබා ගැනීමේ වරදක් කියන්නේ නැහැ. ඒ මුදල දායක සභාවක් වෙන්න පුළුවන්, එහෙම රාජ්‍ය ආයතනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බෞද්ධ කටයුතු කොමසාරිස්වරය වෙන්න පුළුවන්. නියාමනයක් තියෙන්න ඕන. සාමින් වහන්සේ නමකට ඒ මුදල් ගියාට කමක් නැහැ. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අනුදැනීමක් ඇතුව එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේකේ ගතියුතු තවත් කාරණාවක් තියෙනවා ගරු සභාපතිතුනි. අර 100,200කට විකුණන ව්‍යාපාරිකයා අදාරගෙන හෙට උදේ ගිහිල්ලා විකුණන්න ගියොත් තව ව්‍යාපාරිකුට ඒ විකුණන එකනුත් ආයි 125ක් පන්සල් එක ගවන්න ඕනේ. ඒතකොට එක ගොඩනැගිල්ලෙන් සමහරලාට 150, 100, 200 එනවා. ඒතර මේසා විශාල මුදලක් මේ විහාරස්ථානයේ අපි පෙරකී හිමිනම විසින් ලබාගෙන තියෙනවා. ඒ විතරක් නේ ප්‍රදේශයේ නේවාසික නැත්නම් පදිංචි වෙලා ඉන්න ගෘහමූලිකත්වයේ අවුරුදු 60-70 තියෙන පිරිස්ත පවා දැන් මේ වෙනකොට තර්ජනේ පවතිනවා ඔවුන් මේ විහාරස්ථානට බදු මුදල් ගෙවන්න කියලා. මම විහාරස්ථානට බදු මුදල් ගෙවන එකට විරුද්ධතාවයක් නැහැ. ප්‍රදේශයේ මන්ත්‍රීවරයා විදිහට කියනවා බෞද්ධ කටයුතු කොමසාරිස්තුමත් මේකට සම්බන්ධයි. ඍජුවම මේකට ඔහුත් මුදල් නිසා සාක්කුවට වැටිලා මේක නිවැරදිභාවයට ගන්න කටයුතු කරන්නේ නැහැ. සමන් ගරු සභාපතිතුමනි ඔබතුමාගෙන් ඉල්ලනවා මේ වෙනුවෙන් ගරු ඇමතිතුමා ලව්වා පිළිතුරක් විතරක් මේ පාර්ලිමේන්තු කමිටුවක්පත් කරලි වෙලා මේ අසාධාරණය වෙන විශේෂයෙන්ම දියුණු වෙන්න තියෙන නගර දියුණු නොවන දියුණු වෙමින් යන ව්‍යාපාරිකයෝ කඩා වැටෙන මේ අසාධාරණය වෙනුවෙන් ඉතාම ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්න මේ උත්තරීතර සභාවේ අවධානය යොමු කරන්න කියලා. මම ඊට වඩා ඒ කරුණ ගැන සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඊළඟට ගරු සභාපතිතුමනි මම කැමතියි මීට පෙර අපි පෞගිය දිනක සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමතිවරයාට යොමු කරා. අද වෙනකොට රටේ උසස් පෙළ විභාගයට පෙනී හිටින දරුවන්ට දැඩි කලකිරීමක් කිරීමට හේතු වෙච්ච කාරණාවක්. ඔහුට මහා අසාධාරණයක් වෙලා තියෙනවා. මම හිතන්නේ වසර ගණනාවකට පස්සේ මේ අසාධාරණයට පත් වෙන එකම උසස් පෙළට පෙනී සිටින දරුව කණ්ඩායම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුව කණ්ඩායම. මම කැමතියි ඒ කාරණාව වෙන විදිය කියන්න. උසස් පෙළ විභාගයේ පවත්වලා ප්‍රතිඵල ලබා දෙන කාල සීමාව දික් වෙන්න ඒ දරුවන්ට වෙන විෂයක් තෝරා ගැනීමට තියෙන අවස්ථාව අහිමි වෙනවා. හැබැයි දැන් ප්‍රතිඵල ලැබිලා මේ වෙනකොට මාස 3ක් ඇතුළත දින 98ක් ඇතුළත ඊළඟ විභාගයට පෙනී සිටින්න කියලා ඉවරලා ඇමතුමා නියෝග කරනවා. ඇමතුමා එදා පාර්ලිමේන්තුවේදී කිව්වා මේ ගැන විභාග කටයුතු කොමසාරිස්තුමා සමග සාකච්ඡා කරලි වෙලා දින වෙනස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නම් කියලා. නමුත් මාස 7ක තියෙනවා 2010 වසරේ ඉඳලා මීට පෙර වසර 12ක හැමදාම උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පැමිණිලා ඊළඟ විභාගයේ තියෙන කාල සීමාව අඩුම තරමේ දින 200 ඉක්මවල යන කර සභාපති 2010 දින 244ක් 2011 දින 224ක් 2012 පමණක් දින 187යි 2013 දින 228ක් 2014 දින 220ක් 2015 දින 211ක් 2016 දින 213ක් 2017 දින 221ක් 2018 දින 219ක් 2019 දින 289ක් 2020 දින 279ක් 2021 දින 98යි. එතකොට මේකෙන් පේනවා මෙච්චර ප්‍රශ්න තිබිච්ච වෙලාවක. දැන් 2010 මෙහෙම ප්‍රශ්න තිබ්බේ නැහැ. 2015 ප්‍රශ්න තිබ්බේ නැහැ. ඔබතුමා දන්නව. මෙච්චර ප්‍රශ්න තෙල් නැතුව ටියුෂන් පන්ති යන්න වාහනයක් නැහැ. ටියුෂන් දයන දරුවාට පාසල් පැවුතුරු නැහැ. මෙච්චර අර්බුද තිබිච්ච වෙලාවක. මේ රටේ උසස් පෙළ විභාගයට පෙනී ඉන්න දරුවට ලබා දෙන කාලය දින 98කට සීමා කිරීම තන්නේ ක්‍රම අසාධාරණයක් ඒ දරුවන්ට. ඒ දරුව පොඩි මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න පුංචි දරුවෝ පිරිසක්. ඒ දරුවන්ගේ මානසිකත්වයේ බිඳලා දාලා අධ්‍යාපනය ලබන්න තියෙන අවස්ථාව තවදුරටත් නැති කරලා හීන බොඳ කරලා අනාගතේ මේ රටට බිහි වෙන්න ඉන්න උගත් પરම්පරාවක් මොට කරන ව්‍යායාමයක් ගරු ඇමතුනේ මේ කරන්නේ. ඒ මම ඉල්ලීමක් කරනවා තවදුරටත් කල් තියෙනවා මේක කල් මරලා පස්සේ දෙසැම්බර් මාසේ පස්වෙන්ද කිට්ටු කරලා කල් යවුවා කියලා කියන්නේ නැතුව ගරු සභාපතිතුමනි දැන් මේ ගැන ප්‍රකාශයක් කරලා ගරු ඇමතුමා මේ දරුවන්ට සාධාරණයක් කිට්ටු කරලා දීලා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නිවැරදිව කරගන්න අවස්ථාවක් ලබා දෙන්න කියන ඉල්ලීම ඇමතුමාගෙන් කරන ගම මම දන්නවා ජනාධිපතිතුමාගේ කතාවක් පිළිබඳ විවාදයක් ගන්න වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා මේ පිළිබඳ අවධානය යොමු කළා. මේ උසස් පෙළ හදාන්න සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට සාධාරණයක් ඉටු කරන්න කටයුතු කරයි කියන කාරණාවත් මම විශේෂයෙන්ම මේ වෙලාවේදී මතක් කරනවා. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි අපි ඉල්ලීමක් කරනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල අපි හෘද සාක්ෂියට එකඟව වැඩ කරනවා. මම හිතන්නේ මේ ප්‍රශ්න වලට උත්තර ගොඩක් හොයන්න පුළුවන්. හැබැයි හෘද සාක්ෂිය පැත්තක තියලා තමන්ගේ බල ශක්තිය බලය හයිය තමන්ගේ ළඟ තියාගන්න තමයි අදත් මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන්න කියන එක මොනවට පැහැදිලිුණා පොදු ව්‍යාපාර කාර්ක සභාව තුළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇසිරීම හරහා. ඒ නිසා අපිට පේනවා මේ රටේ දුප්පත් අහිංසක ජනතාවට, මේ රටේ පීඩිත ජනතාවට, මේ රටේ සරණක් නැති ජනතාවට හොඳ අනාගතයක් පේන ගමනක් මේ ආණ්ඩුව යන්නේ නැහැ. ඒකට අවශ්‍ය මාර්ගයක් මේ ආණ්ඩුව සූදානම් කරන්නේ නැහැ. මේ නිර්මාණය කරන්නේ අර එදා නිම වෙච්ච අරගලය වෙනත් ආකාරයකට මේ රටේ ආණ්ඩු පක්ෂය විතරක් නෙවෙයි සමස්ත දේශපාලනඥයෝ කියන මේ සංහතියම මේ රටෙන් අතුගාලා දාපල්ල කියන පණිවිඩයෙන් ජනතාවකින් ගන්න හදනවා කියන එක මට දැනෙන නිසා මම ඉල්ලීමක් කරනවා මේ මොහොතේ හරි අවංකව සත්භාවයෙන් මේ රටේ අර පාටලි ඇමතුමා කිව්වා වගේ සීමිත ඩොලර් ප්‍රමාණය තමන්ගේ සාක්කුවට වැටෙන ජඩ වැඩ නොකර රටේ ජනතාව ගැන හිතලා යම් තාක් දුරට වැඩ කරන්න කියන කාරණාව කියමින් කාලය ලබා දීම පිළිබඳව ඔබතුමාට ගෞරවනීය ස්තුති පුද කරමින් මගේ වචන කීපසන බොහොම සුදුයි.
Thank you. Honorable Kanchana Vijayasekara, you have 14 minutes.
සුදි ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි විශේෂ මත දවසේ අතිගරු ජනාධිපතිතුමා විසින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව සහ මේ රටේ වර්තමාන තත්ත්වය සහ අනාගත වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා වෙන වෙලාවස්ථාවේ විශේෂම විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා හැටියට අපිට ඉදිරි තියෙන අභියෝග සහ පසුගිය කාලේ අපි සිදු කරපු ක්‍රියාදාමය පිළිබඳවත් දැනුවත් කරන්න අවස්ථාවක් ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා එතුමාගේ කතාවේදී අපේ රටේ ආර්ථිකය මේ අවස්ථාවේ තිබෙන තත්ත්වය සහ ඒ තත්ත්වයෙන් අපි ඉදිරියට එන්න නම් අපිට තියෙන අභියෝග පිළිබඳව එතුමා සඳහන් කරා. ඒ අභියෝග අතරේ විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය සහ කණිතෙල් සංස්ථාව කියන මට අයත් ආයතන දෙකේ විශාල කාර්යභාරයක් තියෙනවා. අද ගත්තම විශේෂම විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 261ක පාඩුවක්. ලංකා කණිත්තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 1057ක පාඩුවක්. ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, මිට මාස කීපයකට පෙර මම අමාත්‍යංශයේ වැඩභාර ගන්න අවස්ථාවේ අප්‍රේල් මාසේ 18 වෙනිදා මම මීට පෙරත් එක මතක් කරා. ඒ බාර ගන්න අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වගකීම බාර දෙන වෙලාවේ මේ රටේ ඉන්ධන පෝලිම තිබුණේ දින 5ක 6ක ඉන්ධන පෝලිමක්. බොහෝ අවස්ථාවලදී ප්‍රවෘත්තිවල දැක්කේ ඉන්ධන පෝලිම පමණක් නෙවෙයි, ඉන්ධන පෝලිමෙන් පීඩාවට පත් වෙලා මරණයට පත්වන, රෝගාතුර වන මහජනතාව පිළිබඳව එබෙතිබුණ ප්‍රවෘත්ති. අපි දැක්කේ ප්‍රවෘත්තිවල දැක්කේ දින ගණනාවක් වසා තිබුණු සපුකස්කන්ධ පිරිපහදුව. දින ගණනාවක් නේ ගරු නියෝජ්‍ය කාර්ය සභාවනි, මාස ගණනාවක්. මාස කීපයක් වහලා තිබෙන සපුකස්කන්ධ පිරිපහදුව. ඒ විතරක් නෙමෙයි, පැය 6ක 7ක 8ක විදුලි කප්පාදුව. මේ සියලු අභියෝග හමුවේ තමයි අපි ඒ අවස්ථාව බාර අරගෙන, ඒ අභියෝගේ බාර අරගෙන අද දවස වන විට අපි ඒක සම්පූර්ණ යථා තත්ත්වයට පත් කරගන්න නොහැකි වුණත් යම් ආකාරයක සහනයක් ලබා දීම සඳහා අපි වැඩපිළික් අපි ආරම්භ කළා තියෙනවා. මේක ඉතාමත්ම අමාරු අභියෝගයක්. අද බොහෝ දෙනෙක් සමහරලාට කරුණු නොදන්න බොහෝ දෙනෙක් ජරු ජනාධිපතිතුමා කියපු ආකාරයට බොහෝ දෙනෙක් අද කතා කරන්නේ අපි සාමාන්‍ය තත්ත්වකින් ආර්ථිකයක් හැටියට. අපි සාමාන්‍ය තත්ත්වක තියෙන රටක් හැටියට. නමුත් අපි පහුගිය මාස 6ක 7ක 8ක කාලය ගත්තම අපේ විදේශ විනිමය අපේ අරමුදල් අපේ හීන වෙලා, අපේ රටට ලැබෙන ප්‍රේෂණ අඩු වෙලා, සංචාර කර්මාන්තෙන් ලැබෙන්න ඕන ආදායම අහිමි වෙලා, අපේ බදු ආදායම අහිමි වෙලා, අපේ කර්මාන්ත වලින් ලැබෙන නිෂ්පාදනය අඩු වෙලා, කෘෂිකර්මාන්තයේ ධීවර කර්මාන්තයේ මේ සියලු දේම යම් අඩාල මට්ටමකට පත් වෙලා තියෙන මොහොතක තමයි අපිට මේ අභියෝගය සඳහා මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම රටක් හැටියට අපි සියලු දෙනාම ඒ වගකීම ගත යුතුයි. පක්ෂ විපක්ෂ කොහේ හිටියත් අපි සියලු දෙනාම බදු අඩු කරනකට අපි කැමති වෙනවා. ආණ්ඩුවේ ඉන්නේද්දිත් විපක්ෂේ ඉන්නේද්දිත් ආණ්ඩුවේ ඉන්නේද්දි බදු අඩු කරන්න කියලා කියනවා, විපක්ෂේ ඉන්නේද්දි බදු වැඩි කරොත් ඇයි වැඩි කරේ කියලා අහනවා. ඒ නිසා ඒකට අපි සියලු දෙනාම සහභාගී වෙලා තියෙනවා. බදු අඩු කිරීම, ඉන්ධන මිල අඩු කිරීම, ඉන්ධන මිල සහනාධාරය ලබා දීම, දීර්ඝ කාලයක් තිස්සේ විදුලි උත්පාදනයට යන වියදමවත් පියවගන්නේ නැතුව විදුලි උත්පාදනය කර කර අලාභ තත්ත්වයට පත් කරමින් මේ රාජ්‍ය ආයතන, රාජ්‍ය ව්‍යාපාර ආයතන මේ සියල්ලම කඩා වැටීම නිසා අපේ රටේ මේ තත්ත්වයට මේ 225 පමණක් නෙවෙයි, මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරපු සියලු දෙනාම යම් කාර්යභාරයකට වගකිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අමතක අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ අභියෝග හමුවේ නිවැරදි දේ කරන්න. මේ අභියෝග හමුවේ අභියෝග ජයග්‍රහණය කරලා අලුත් විදියට හිතලා අපි නැවත නව කළමනාකරණයකින් අපේ රට ඉදිරියට යන්නේ කොහොමද කියන ගමන් මාර්ගයේ වෙනුවෙන් ප්‍රවේශයක් ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපේ රටේ තිබුණු තත්ත්වෙම ලෝකයේ තිබුණු සමහර රටවලට මුහුණ දුන්නා. අපේ අසල්වැසි ඉන්දියාව 90 දශකයේ මේ ආකාරයෙන් අපේ රටට වැඩිය බරපතල තත්ත්වයකට මුහුණ දුන්නා. ග්‍රීසිය, ආජන්ටිනාව මෙවැනි රටවල් මුහුණ දෙමින් ඉන්නවා. සමහර ඒක මුහුණ දීලා ඉදිරියටවිල්ලා තියෙනවා. අද යුරෝපයේ බොහෝ රටවල්, ඉතාලිය, අද බ්‍රිතාන්‍ය පවා මේ තත්ත්වයන් වලට මුහුණ දෙමින් ඉන්නවා. ඒ නිසා අපිට සාමාන්‍ය තත්ත්වයක ඉඳගෙන අපි කටයුතු කරනවා වගේ අපිට කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ඉන්ධන ආහරණය කිරීමේදී මම පිළිගන්නවා සමහරට මමත් විපක්ෂේ හිටියා නම් ආණ්ඩුව නියෝජනය කරන පිරිස කවුරු බලශක්ති ඇමතිවරයා වුණත් ආණ්ඩුව කරත් සමහරට මටත් හිතෙන්න පුළුවන් ඇයි වැඩි මුදලක් ගෙවලා ඉවල අපි ඉන්ධන ආහරණය කරන්න කියලා. ඇයි අපි ඉහළ ප්‍රීමියම් එකක් ගෙවන්නේ කියලා. මොකද අපි පහුගිය ඉතිහාසෙ එහෙම ගෙවලා තිබුණේ නැහැ. නමුත් අපි නොදන්නා කාරණාව තමයි අපි රටක් හැටියට බංකොලොත් භාවයේ ප්‍රකාශයට පත් කරාට පස්සේ අපිට තිබෙන ණය ගෙවන්න බැහැ කියලා අපි බැංකු පද්ධතියට කිව්වම, අපේ සැපයුම්කරුවන්ට කිව්වම, අපේ ණයකරුවන්ට කිව්වට පස්සේ අපේ රටේ එක ණයවර ලිපියක් විවෘත කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ණයවර ලිපියක් විවෘත කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා කියන්නේ ඕනෑම සැපයුම්කරුවෙක් යම් කිසි ආකාරයක අවදානමක් අරගෙන ඕන මේ රටට ඒ සැපයුම කරන්න. ඒ සැපයුම කරන්නේ අවදානමක් අරගෙන. ඒ අවදානම් සඳහා තියෙන රක්ෂණ තියෙනවා. දැන් ඉන්ධන සඳහා මාතෘකාවක් මතුවලා තියෙනවා. අද උදේත් මම මේ ගැන කිව්වා. විශේෂ මහනුව ප්‍රීමියම් එක කොහොමද වැඩි වුණේ කියලා. ඔව් අපි දන්නවා පහුගිය අවුරුද්දේ මේ කාල වකවානුව තුල නැත්නම් ඊට පෙර අවුරුද්දවල ඉන්ධන ආනයනය කරනකට සැපයුම් කරුවන්ට ඔවුන්ගේ රක්ෂණය මත තිබුණේ ප්‍රීමියම් හැටියට තිබුණේ බැරල් එකට $7.15. $7.15. හැබැයි ඒ තත්ත්වයේ මැයි මාසෙන් පස්සේ අපේ රටේ ණය නොගෙවන රටක් බවට පත් වුණාට පස්සේ ඒක $7.15 ඉඳලා $12ක් $15ක් අතර බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි අපිට අද අගේ එකතු වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. පෞගිය කාලේ සැපයුම් කරුවන්ට ගෙවන්න නොහැකිව මම මේ අමාත්‍යංශයේ විෂය බාර ගන්න වෙලාවෙත් සැපයුම් කරුවන් 6 දෙනෙක්ට දුන්නා $1,800,000 වැඩි මුදලක් නොගෙවපු මුදල් තිබුණා. විදුලි බල මණ්ඩලයේ රුපියල් බිලියන 652ක් සැපයුම් කරුවන්ට ගෙවන්න තිබුණා. අපි විදේශීය සැපයුම් කරුවන් පමණක් නෙමෙයි. ඔබතුමාලා පෙනී ඉන්න දේශීය වශයෙන් විදුලි උත්පාදනය කරන සැපයුම් කරුවන් රූෆ්ටොප්ස් වල වෙන්න පුළුවන්. පුනර්ජනීය බලශක්ති සැපයුම් කරුවන් වෙන්න පුළුවන්. රුපියල් බිලියන 38ක මුදලක් විදුලි බල මණ්ඩලය ගෙවීමට තිබුණා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 80ක්. රාජ්‍ය ආයතනවල පාවිච්චි කරපු විදුලියට රුපියල් බිලියන 3ක්. මේ ආකාරයේ පහුගිය කාලවල ලබා තිබු සහනාධාර, පහුගිය කාලයේ තිබුණු ණය වගකීම් මේ සියල්ල එකතු වුණාට පස්සේ පහුගිය කාලවල ටෙන්ඩර් වලට ප්‍රසම්පාදන ක්‍රියාවලට ඉදිරිපත් වෙච්ච බොහෝ සැපයුම් කරුවන් ලියාපදිංචි සැපයුම් කරුවන් ඉදිරිපත් වෙන නොවන තත්ත්වයක් පත් වෙලා තිබුණේ. අපිට ඉන්දියානු ණය ක්‍රමයෙන් අපි ස්තුතිවන්ත වෙනවා ඉන්දියානු රජයට හම්බුණා මිලියන ඩොලර් මිලියන 700ක් ඉන්ධන ආනයනය කරන්න. මම කියනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ට බලන්න ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ ඉන්දියාවේ තිබුණ කොන්දේසියක් ඉන්දියානු සමාගම් වලට විතරයි සැපයුම් කරුවන්ට විතරයි ඒ ටෙන්ඩර් එකට සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ. එතන තියෙන්නේ මොකද්ද? ඉන්දියන් අයෝසි සමාගම, රිලයන්ස් එක, ಭಾರತ್ පෙට්‍රෝලියම්. හැබැයි ඉදිරිපත් වුණ ඉන්දියන් අයෝසි සමාගම. ඉන්දියන් අයෝසි සමාගම පවා එහි අවස්ථාවේ ප්‍රීමියම් එක හැටියට අපෙන් අය කරේ ඩොලර් 22ක් 28ක් සමහර අවස්ථාවලදී 30ක්. මොකද ඉන්ධන බලශක්ති අර්බුදයක් තියෙනවා. යුක්‍රේනයේ රුසියාව අතර තියෙන යුද්ධය දැන් ඊයේ දවසේ ඔපෙක් සංවිධානයේ දැනුවත් කිරීමක් කරා. නිවේදනයක් නිකුත් කරා රුසියාවත් එක්ක. දවසකට බැරල් බිලියන 2ක් නිෂ්පාදනය නිකුත් කිරීමෙන් වළකිනවා කියලා වෙළඳපොළට. ඒ තත්ත්වය අපිට බලපානවා.
Honorable member
මම අමතුමාගෙන් අහන්න කැමතියි. දැන් ඔබතුමා දන්නවා මම පිළිගන්නවා අපිට තියෙන ලැබෙන ඉල්ලුම් කරන එහෙම නැත්නම් ලබා දෙන සමාගම් ප්‍රමාණය සීමිතයි කියලා. නමුත් ඔබතුමත් දන්නවා අපි මේ පැමිණි සැනින් වෙනදට වඩා අපි මේ මොහොතේම කඩිනමින් මුදල් ගෙවනවා. එවැනි අවස්ථාවල අපිට මීට වඩා අඩු ප්‍රීමියම් එකකට ලබා ගැනීම ක්‍රමයක් ඇත්තේම නැද්ද කියලා. ප්‍රීමියම් එක 30යි කියන්නේ විශාල ගාණක්. ඒක අපේ සිල්ලර මිලට බලපානවා. මම මේ අමාත්‍යවරයා වෙලා ඉන්න කාලේ දින 180ක ණයට අපි කියනකොටත් අපිට ප්‍රීමියම් එක 2.52 දක්වා අඩු කරගන්න පුළුවන් වුණා. මං අහන්නේ අපි දැන් සල්ලි ගෙවන නිසා බැරිද මීට වඩා ප්‍රීමියම් එක අඩු කරන්න?
ඔබ මිනිස්ටර්
හිටපු අමාත්‍යතුමා අහපු ප්‍රශ්නෙට ඔව් ඔතුමා කියපු එක නිවැරදි. ප්‍රීමියම් එක 22ක් රුපියල් 30ක් කියලා කියන්නේ ඉහළ ගියා. අපිට පහුගිය කාලවල තිබුණා දින 30ක, දින 60ක, දින 90ක, උපරිම දින 80ක ණය කාලයක්. ඒ කාලෙත් තිබුණේ ප්‍රීමියම් එක 2.3යි අර බැංකු වලින් සහතිකයක් තිබිච්ච නිසා ආපසු ගෙවනවා කියලා. ඒ ආපසු ගෙවීමේ සහතික නැති හින්දා සහ මහ බැංකුව විසින් අපේ රට ණය ගෙවන්න නොහැකි බව දැනුවත් කරාට පස්සේ අවදානම් බද්දක් හැටියට තමයි අලුත් බද්දක් එකතු වෙලා තියෙන්නේ. ඒක තමයි ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එක. ඒක බැරල් එක මතක් තියෙනවා, නැව් මතක් තියෙනවා, අර මුදල් යොදවන සමාගම් මතක් තියෙනවා. ඒ නිසා තමයි අපිට මේ ඉහළගයක් ගෙවන්න සිද්ධ වුණේ. එතකට උන් කිව්වේ පහළ ප්‍රීමියම් එකක් ගෙවන්න පුළුවන්කම තියෙන්නේ අපි පෙරගෙවීමක් කරොත් විතරයි. හැබැයි ඔබතුමාම දන්නවා පෙරගෙවීමක් කරනවා කියලා කියන්නේ බොරතෙල් නැවකට නම් සාමාන්‍යයෙන් දින 45ක් 60ක් පෙර තමයි අපි ඇනෝම කරන්න ඕන. එතකට අපි දින 60කට ඉස්සලා ඩොලර් මිලියන 80ක් ගෙවන්න ඕන එක ගෙන්න ගන්න. හැබැයි අපේ රටේ දැන් තියෙන මුල්‍ය තත්ත්වය ගත්තත් සතිපතා මහ බැංකුවෙන් නිකුත් කරන්න පුළුවන් ඉන්ධන මිලදී ගන්න උපරිම සංඛ්‍යාව ඩොලර් මිලියන 40යි. මේක තමයි අපිට තියෙන ගැටලුව. ඒ නිසා තමයි අපි QR ක්‍රමවේදී හඳුන්වලා දීලා කලමනාකරණය කිරීම යෝජනා කරේ. හැබැයි මම පිළිගන්නවා අපිට මුදල් තිබුණා නම් අපිට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරන්න පුළුවන් නම්, පේමන්ට් කලින් කරන්න පුළුවන් නම්, පෙරගෙවීමක් කරන්න පුළුවන් නම් ඒක අඩු කරන්න පුළුවන්. හැබැයි අපි ඒ අවදානම් කලාපෙන් අපි දැන් ටිකක් එළියට අවිලා තියෙනවා. අපිට අප්‍රේල් මාසේ, මැයි මාසේ, ජූනි මාසේ, ජූලි මාසේට තමයි අපි උපරිම ගයන් ගෙව්වේ. ඒ තත්ත්වයද වෙනස් වෙලා අපි තිබුණු ණයකරුවන්ට තිබුණු ඩොලර් මිලියන 800 නුත් අද 400ක් ගෙවලා ඉවර කරලා තියෙනවා. බැංකු පද්ධතිය හදා ගෙවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගරු හිටපු ඇමතුමනි මම මේ විෂය බාර ගන්නකට තිබුණේ ඩොලර් එක තිබුණේ රුපියල් 203යි. එතර අපි සැපයුම ලබාගෙන තියෙන්නේ ණයවර ලිපිය විරුත කළා තියෙන්නේ රුපියල් 203 තියෙන වෙලාවේ. හැබැයි දින 180කට පස්සේ අපි ගෙවන්නේ 370කට. එතකොට ඒ මුදලත් අපි දරන්න වෙන්නේ කනිත්‍ය සංස්ථාවේ. එතර අපි අර ප්ලෙජ් කළා තියෙන මුදලට වැඩිය තවසරයක් ඒ ආහාරයෙන් මුදලක් අපිට ගෙවන්න සිද්ධ වුණා පහුගිය කාලේ අපේ සැපයුම් කරුවන්ට. මේක තමයි අපිට තියෙන තත්ත්වය. හැබැයි දැන් මේ මොහොතේ අපිට පේනවා යම් අපිට හොඳ වර්ධනයක් සිදු වෙලා තියෙනවා. ප්‍රීමියම් එක 22ට 30ට ලබා දීපු සමාගම් දැන් කියනවා අපි ණය ගෙවන තත්ත්වෙටපත් වෙලා තියෙන නිසා පැරණි සැපයුම් කරුවන්ට ගෙවන නිසා අන්න ප්‍රීමියම් එක 18 15 12 වගේ අගයන් වලට ඇවිල්ලා තියෙනවා. අපි ටෙන්ඩර් ක්‍රමේ බැහැර වෙලා තිබුණේ නැහැ නියෝජක කාර්ය සභාවතුනි. ටෙන්ඩර් ක්‍රමේ දිගටම ක්‍රියාත්මක වෙනවා. ඔබතුමාලට කැඳවන්න පුළුවන් අපේ නිලධාරීන් හිටපු බලශක්තිය ඇමතුමා චම්පි කරණෝ කැමතුමා කිව්වා හෙට දවසේ කෝප් කමිටුව කැඳවන්න. මම කැමති ඒ නිලධාරීන් කැඳවන්න. මේ සියලු දෙනා කැඳවන්න. මොකද අවදානමක් අරගෙන කටයුතු කරන නිලධාරීන්ට වුණත් වැඩ කරනකට සමහරලාට දේශපාලඥ අපිට දරා ගන්න පුළුවන් මඩ ගහනකට චෝදනා එල්ල කරන එක අපි දරා ගන්න පුළුවන්. හැබැයි අවංකව වැඩ කරන නිලධාරීන්ට ඒක දරා ගන්න අමාරුයි. ඒ දරා ගන්න අමාරු පමණක් නෙමෙයි. අමාරු මොහොතේ අසීරු මොහොතේ අවදානමක් අරගෙන සැපයුම් කරුවන් හැටියට කටයුතු කරන පිරිසට ඉලක්ක කර කර ගහනකට වෙන්නේ ඒ සැපයුම් කරුවන් පවා මැලි වෙනවා ඉදිරියේදී ඒ සැපයුම් මේ රටේ ක්‍රියාත්මක කරන්න.
බොමසුදි.
ඒක තමයි ගල්ලංගුරු වලට උනේ. අපිට වෙන කරන්න දෙයක් නැහැ. ණය ක්‍රමයට තමයි අපිට ගන්න තියෙන්නේ. ණය ක්‍රමයට කවුරු ඉදිරිපත් වුණාම අපි මොකක් හරි හේතුවක් හොයලා කියනවා නෑ. එයාට නෙමෙයි හොඳම සමාගම වෙන්න වෙන සමාගමක් එන්න කියලා. ඒ නිසා තමයි මම කිව්වේ මේව ගැන පරීක්ෂණ කරන්න. විගණනාධිපති වාර්තාවේ යම් යම් නිර්දේශ දෙනකට සීමා වීම වලට යටත් වෙලා යම් වාර්තා ලබා දීලා තියෙනවා. හැබැයි අවස්ථාවක් ලබා දී යුතු ඒ රාජ්‍ය නිලධාරීන්ට උත්තර දෙන්න. ඒක මුදල් කමිටුවේ ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ කෝප් කමිටුව හෝ කෝපා කමිටුවට කැඳවලා ඒ නිලධාරීන්නුත් අහන්න. ඇයි මෙහෙම තත්ත්වකදී මේ වගේ තෝරා ගැනීම කරන්න සිද්ධ වුනේ? ඇයි මේ වගේ ටෙන්ඩර් එකක් ක්‍රියාත්මක කරන්න සිදු වුනේ? ඒ නිසා මම උදේ කිව්වා වගේ මම දැනුත් කියනවා පහුගිය මාස 6 ඒ සිදු වෙච්ච සියලුම ඇනවුම් සඳහා වගකීම ඇමතිවරයා හැටියට මම ගන්නවා. මේ පාර්ලිමේන්තුවේ මම මේක වග කියනවා. කැබිනට් මණ්ඩලයට මම මේ හැම කරුණක් ඉදිරිපත් කළා තියෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ට අපි විවෘතව ඒක කියලා තියෙනවා. කවුරුරි ඉන්නවනම් මීට වැඩි අඩුවට අපිට ඉන්ධන ලබා දෙන්න පුළුවන්, බොරතෙල් ලබා දෙන්න පුළුවන්. ඒ තියෙන කවුරුරි ඉන්නවනම් ඇවිල්ලා දෙන්න. අපි එවැනි යෝජනා 300කට වැඩි ප්‍රමාණයක් අපි අධ්‍යයනය කළා තියෙනවා. සමහරවිට අපි දීලා තියෙනවා, ප්‍රදානයන් දීලා තියෙනවා, 38ක් දීලා තියෙනවා. හැබැයි ඒක සමාගමක්වත් අපිට තාම අපිට අනුම් ලබා දීලා නැහැ. මේක තමයි අපිට තියෙන தත්ත්වේ. රුසියාවෙන් තෙල් ගන්න කියලා බොහෝ දෙනෙක් කිව්වා. රුසියාවෙන් තෙල් එනකට කියනවා ඒක බාල බොරතෙලක් කියලා. ඔබතුමා දන්නවා හිටපු ඇමතිවරයෙක් හැටියට මේ පිරිපහදුවේ විවිධ බොරතෙල් පාවිච්චි කරලා තියෙනවා. දැන් අපි කියනවා මර්බන් එක තමයි හොඳම එක කියලා. වෙනයෝ බාල ඒවා කියලා කියන්නේ. හැබැයි මර්බන් කියන බොරතෙල් විශේෂය ලංකාවට ගේනකට ඉරානියන් ලයිට් එකෙන් පස්සේ ඒ වෙලාවෙත් මේ වගේම ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රශ්නේදී ස්පෙක් එක පවා වෙනස් කරලා මර්බන් විශේෂය ලංකාවට ගේන්න. ඒක අලෙවි කරන්න ෆර්නස් එකෙන් ආපු සල්ෆර් ප්‍රමාණය ප්‍රතිශතයක් හැටියට වෙනස් කරන්න ස්පෙක් එක පවා වෙනස් කරා. ඒ නිසා අපි පිළිගන්නෝ මේ වෙලාවේ තියෙන සීමා වීම් එක අපිට හැම සැපයුම් කරුවන්ගෙම ගන්න බැරි වුණත් රටේ තියෙන මූල්‍ය තත්වයක් රටේ තියෙන අවශ්‍යතාවයක් දෙකම සලකලා බලලා තමයි ඒ ගන්න පුළුවන් හොඳම තීන්දුව අරගෙන තියෙන්නේ. මම කැමති ඕනම වෙලාවක අධිකරණයේ හෝ ඕනම පරීක්ෂණ කටයුත්තකදී ඇවිල්ලා අපේ සහාය දෙන්න. විවෘත වේ සඳහා අපි පෙනී ඉන්නවා. කවුරුත් අපිට ආරක්ෂා කරන්න කවුරුත් මෙන්න මේක කිව්ව හිඳ කරා කියලා එහෙම අපි පැහැර හරින්නේ නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අනවශ්‍ය ලෙස මඩ ගහන්න එපා සැපයුම් කරුවන්ට. අනවශ්‍ය ලෙස නිලධාරීන්ට වරදවල් පටවන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම වෙන්නේ නැවත වතාවක් අපේ පෝලිං යුගයක් බවට පත් වෙයි. ජනාධිපතිතුමා අගුව පැහැදිලිව විනාඩියක් දෙන කරු නියෝජක කාර්ය සභාපතිතුමනි ඉන්ධන අර්බුදයක් එක්ක අපිට ඉදිරියේදී පේනවා තව ඉන්ධන මිල ඉහළ යයි කියලා ලෝක වෙළඳපොලේ. ඒ ඉන්ධන මිල ඉහළ යනකොට අපේ ගෙවීමේ හැකියාව නැත්තම් අපිට යම් අර්බුදයකට අපිට යන්න වෙයි. අපි දන්නවා QR ක්‍රමවේදය කියන්නේ සියලු දෙනාට අවශ්‍ය සියලුම ඉන්ධන ලබා දෙන ක්‍රමවේදය නෙමෙයි. ජාතික ඉන්ධන අවසර පත්‍රය කියන එක හැදුවේ අපේ තියෙන මූල්‍ය සම්පත, අපේ තියෙන ඉන්ධන ප්‍රමාණය තියෙන ආකාරයෙන් බෙදාගෙන කොහොමද වැඩ කරන්නේ කියලා. ඒකට යම් යම් අපි ක්‍රමවේද පාවිච්චි කරා. මම පිළිගන්නවා ඒකෙන් සමහර
කොට්ටාස
සමහරලාට ඒකෙන් සමහරලාට තමන්ගේ කාර්ය කරගන්න බැරි වුණා. ත්‍රීරෝද රථ, කුලී රථ මේවට අවශ්‍යයි ඊට වැඩි ඉන්ධන. ඒ නිසා අපි මේවා වෙනුවෙන් තව දාණ යොමු කරලා විශේෂයෙන්ම විදුලි බල අමාත්‍යාංශය බලශක්ති අමාත්‍යාංශය කියන දෙක විදුලි බල මණ්ඩලයත් කණිත්‍ය සංස්ථාවත් අනිවාර්ය ප්‍රතිවහගත කිරීමේ වැඩපිළ කළ යුතුයි කියන එක යෝජනා කරමි මෙවැනි ව්‍යාපාරික ආයතන රාජ්‍ය ආයතන හැටියටම පමණක් තියාගන්න නැතුව අඩුම තරමේ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර හෝ පෞද්ගලික ව්‍යාපාර බවට පරිවර්තනය කරලා යම් කිසි තරඟකාරීත්වයක් දීලා විනිවිද භාවයක් දීලා ඒකේ සේවාව සපයන ආයතන බවට පත් කරන්න ඕන. හුඟක් රාජ්‍ය ආයතන අපිට කියන්නේ රජයේ ප්‍රසම්පාදන ක්‍රමය යටතේ මිලදී ගන්නවට වැඩිය සමහරවිට පහසුයි. පෞද්ගලික අංශය තිබුණා නම් මීට වැඩිය ඉක්මනට මීට වැඩිය අඩුවට ප්‍රසම්පාදනය කරගන්න පුළුවන් කියලා. ඒ තියෙන සීමා වීම් කියනවා. ඒ නිසා ඒ බවත් මතක් කරමි. කාලය ලබා දීම පිළිබඳව නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. නැවත වතාවක් ඉල්ලීමක් කරනවා. චෝදනා තියෙනවා නම් දේශපාලකත්වයේ හැටියට අපිට චෝදනා කරන්න කිසි ගැටලුවක් නැහැ. හැබැයි අර සේවය කරන නිලධාරීන්ට සැපයුම් කරුවන්ට අනවශ්‍ය විදියට පීඩනය යොමු කරලා ඔවුන් මේ රටෙන් එළවා දමන්න එපා කියන නැවත වතාවක් ඉල්ලීමක් කරනවා.
Honorable MA Sumandran, you have 15 minutes.
Thank you for the time that's given to speak on this adjournment debate today. However, as I begin to speak, I must note that this is an anticlimax. The country has been waiting for serious constitutional amendment. There was a countrywide cry to change the system, and part of that was to do away with the executive presidency. And then we were told that, yes, we will abolish executive presidency, but first we will do away with the 20th Amendment. There was also a call to remove 20th Amendment to the Constitution. And so, from about the month of April, the country has been waiting. And then, with a lot of fanfare, the government said, we have introduced the 22nd Amendment to the Constitution. This is the promise that we gave the people. With this, we will substantially reduce the executive powers of the president and make the country more democratic, governance more democratic. And today, while the whole country waited with bated breath for this wonderful piece of legislation that you had promised the country to be brought to Parliament and debated and passed, the government again has gone on reverse gear. Gear reverse is now the catchphrase. GR. We had a GR earlier who also did this. And then the new president, when he declared high security zones under the Official Secrets Act, and it was pointed out that it was wholly ultra vires, that there was no power to declare high security zones under Official Secrets Act, he reversed, and he has earned for himself the name GR, Gear Reverse. And we saw that again today. You step forward, say that you are delivering on your promise, and then you turn your back. That's the performance of this government. The president was here in the morning and he made a statement, a special statement with regard to the economic crisis that the country is facing. I must place on record our appreciation to the president for doing this as often as possible. That's a welcome change from previous dispensations, from the time he took over as Prime Minister actually. He has laid out his plan, he has addressed the nation, he has addressed the parliament, even after becoming president, he has done that. And for that, I think it's only fair that we place our appreciation. But this economic crisis itself is something that one needs to understand before we decide how it is being dealt with. As the President spoke, I clarified two issues with him. One was with regard to corruption susceptibilities that the IMF has highlighted. When the IMF highlights corruption susceptibility as a key challenge, a key factor for the country to come out of this crisis, it goes without saying that that was a factor that contributed in no small measure for the economic crisis to happen. That the government, the corruption within the government was definitely an important factor that caused the economic crisis. The unfortunate thing is that the whole country knew about it. It had even become a matter of light-hearted conversation. Various ministers were referred to as Mr. 10%, etc. But by the time we started calling them Mr. 10%, they were actually taking 100%. Now, if you can't do that for too long, obviously the economy collapsed. Beginning of this year, we raised these issues and said, go to the IMF, started an IMF program. Government said, no, there is no such crisis. We can meet all our obligations. By the middle of April, the government declared the country as bankrupt. So today, officially, we are bankrupt. And while we must take steps to get out of that, because the people are suffering and are due to suffer more, the increase in prices have not stabilized. Prices keep increasing, and that will come. That will keep happening. So while we address ourselves as to how we can come out of this crisis, we must also, it's equally important that we also address the reasons for this crisis and address those immediately. Otherwise, it will be a vicious cycle we'll never be able to get out of. And that's the reason why I highlighted the corruption susceptibility. And there doesn't seem to be anything that is being done. Unfortunately, I must place on record the answer given by the President itself is unsatisfactory, to say that we are bringing some law and tell the country that will deal with the rampant corruption is not satisfactory. You brought something called the 22nd Amendment. And we pointed out that it in no way reduces any of the powers of the President. You try to dupe the country, you try to mislead the country into believing that you are bringing some democratic reform. And when you realized that that was going to be exposed, that the opposition was not going to play ball with you, that the opposition had indicated to you yesterday that there is no substantial change, that even after the passage of the 22nd Amendment, the President is going to continue to have the full complement of the 20th Amendment powers, you have retreated. You have gone on reverse gear. And that's a fact. There is no change, whatever, in the powers of the President, even when 22nd Amendment is brought. So you can't mislead the people, you can't practice this fraud on the people, and that is what the opposition said, no, we will not go along with this. We will tell the people what this piece of amendment that you are bringing, what it will do, what it will not do. And whilst all of this is going on, I must raise some concerns. There are other things that are happening, and particularly in the north and east. Yesterday, the police did what they have been doing here in against university students. They did that in Mullathivu district. Fishermen have been demonstrating peacefully for several days against illegal fishing methods. Minister of Fisheries went there promising to stop all illegal methods, and I was told that after doing that, some of his supporters took him to a side and told him something else. He came back and said, I'll make all these illegal fishing methods legal very soon. Now those illegal fishing methods are illegal world over. Those are international standards. But what he had told them is, I will make it legal, so let them continue. And so yesterday there was a clash. And what does the police do? They do what they are used to. They attacked peaceful protesters. There was tear gas used. There was a severe attack on these protesters. Now this is the kind of repression that the government is employing against people who are justifiably bringing their concerns to the fore, to asking questions. They have a right to ask those questions. In that area, you are trying to change the divisions. And I'm going to table a document marked confidential for official purposes only. But we have a copy. I have a copy with me. And I'm placing it responsibly here by the Ministry of Irrigation, dated 26th September 2022, signed by Roshan Ranasinghe, Minister of Irrigation, in which you are tampering with the divisions, how the villagers in the Mullathivu district.
Honourable member, you have two more minutes.
Thank you. The south of Mullathivu district are going to be dealt with, how you are changing the administration in such a way that you are meddling with the ethnic composition and seeking to change the ethnic composition. You have been trying to do this for several decades. You actually changed substantially the population of the East. Now you are concentrating on the north of the eastern province, the north of Trincomalee district, and the south of southeast of the northern district, the south of Mullathivu district, and you are trying to bifurcate. You are trying to bifurcate the natural linguistic contiguity by which the north and east are connected. It's one region. There's a natural contiguity. By these efforts, gerrymandering, changing administrative boundaries, you are trying to break that contiguity. Now this has very serious repercussions, and I'm asking that the government immediately halt these efforts using special laws such as Mahaveli, special laws such as forest ordinance, special laws such as archaeology, very important, wildlife. Those are special laws for special purposes, that is true. But you're using it not for the purposes for which those laws have been enacted as special laws, but you're using it for wrongful purposes.
Honorable Pepper, please wind up.
To suppress an ancient community merely because we are smaller in number, to deprive us of the areas of our historic habitation.
Honourable
and that
member,
area is a joint north and east. And if you don't stop, it will be a further disaster for this country. Thank you.
Thank you. Honourable Field Marshal Sarath Fonseca, you have 10 minutes. Order, please. Honourable Hesha Vitanage to the chair.
ප්‍රසුනේ මන්ත්‍රීතුමනි, අද දවසේ දාලා තිබුණේ මේ සභාවේ 22 වෙනි අස්ථා සංශෝධනය ගැන විවාදයක්. නමුත් අපි දැක්කා 22 වෙනි අස්ථා සංශෝධනය ප්‍රමාණිකූලව හංගලා නැවතත් නොවන තත්ත්වයට පත් කරා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒක කිරීම සඳහා තමයි ජනාධිපතිතුමා මෙතෙන්ට ඇවිල්ලා පොඩි කතාවක් පවත්වලා අද පොඩි සංදර්ශනයක් දාලා ගියේ. එතකොට 22 වෙනි අස්ථා සංශෝධනය කියන එක මම හිතන්නේ දවල් හීනයක් පවණක් වුණා. කොහොම වුණත් මම තුන්වෙනි වතාවට පාර්ලිමේන්තුවේ ඇවිල්ලා තියෙන්නේ. මම දැක්ක මේ සභාවේ හැම පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවටම ව්‍යස්ථා සංශෝධනාව. හැමදාම ව්‍යස්ථා සංශෝධනාවත් හුඟක් කරාට උනේ අගමැතිගේ බලේ ජනාධිපතිට යනවා, අපව එහෙන් කපලා පාර්ලිමේන්තුවට දානවා, ආයි පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිට දානවා. හැබැයි මේ මොනවා කරත් අපි දැක්ක රට තිබුණ එකම තැන තමයි. රට වෙනස් වුණේ නැහැ. මේගොල්ලෝ හැමදාම ජනතාවගේ අවධානය එක එක පැතිවලට යොමු කරන්න මේ ව්‍යවස්ථා සංශෝධන ගෙනෙල්ලා එක එක දේශපාලන නාඩගම් නැටුවා. මේ රටේ තියෙන ප්‍රශ්නේ ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි දේශපාලනඥයෝ දූෂිතයි. දේශපාලනඥයෝ දූෂිත වුණාම කොච්චර ලස්සන ව්‍යවස්ථා ගෙනවත් වැඩක් නැහැ. ලෝකේ රටවල් තියෙන ව්‍යවස්ථාවක් නැති රටවල්, එංගලන්ත වගේ රටවල්, ඒ රටවල් වල ඉතාම ලස්සනට සියලු දේ සිද්ධ වෙනවා. දේශපාලනඥයෝ දූෂිත නැහැ. දේශපාලනඥයෝ රටට ආදරේ නිසා. එතකොට දේශපාලනඥයෝ දූෂිත නිසා මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතියක් තියෙනවා. මේක මාළුවයි වතුරයි වගේ දූෂිත සංස්කෘතිය නිසා දූෂිත දේශපාලනඥයෝ ආරක්ෂා වෙනවා. දූෂිත දේශපාලනඥයෝ නිසා දූෂිත දේශපාලන සංස්කෘතිය ආරක්ෂා වෙනවා. මේක හැමදාම කරට කර හොඳට ගමන් කරනවා. මේ සංස්කෘතිය නිසාම දූෂිත දූෂණය වැඩි වෙලා රට කඩා වැටිලා රටේ දුප්පත්තු වැඩි වෙලා ඉන්නවා. මේක වෙනස් කරන්න කවුරුත් උනන්දු වෙන්නේ නැහැ. කිසිම රජයකට මේ රටේ දුප්පත්තු වැඩි වෙන එක නවත්තන්න බැරි වෙලා තියෙනවා. හැමදාමත් සිද්ධ කරේ ඇවිල්ලා වැඩියෙන් වැඩියෙන් සමෘද්ධි දෙන එක තමයි. සමෘද්ධි ලක්ෂ පාක්කයක් හැම ආණ්ඩුවක්ම වැඩියෙන් දෙනවා. වැඩියෙන් දුප්පත්තු ඇති වෙනවා කියන එකට හොඳම සාධක ඒකයි. එතකොට මේ දුප්පත්තු වැඩි රටක මේ දුප්පත් දේශ මේ දූෂිත දේශපාලන සංස්කෘතිය ගෙනියන්න ලේසි. මොකද මේ සංස්කෘතියේ පිටෙන් දේශපාලනඥ හොරකම් කරනවා. හොරකම් කළා මේ දුප්පත් මිනිස්සුන්ට යම් යම් සහනාධාර ලබා දෙනවා. දුප්පත් මිනිස්සු සල්ලි වලින් නටවන්න පුළුවන් ක්‍රමයක් හදා ගන්නවා. ඊට පස්සේ දේශපාලනඥ පාර්ලිමේන්තුවට එනවා. පාර්ලිමේන්තුවට ආවට පස්සේ මේ දුප්පත්තු දුවගෙන එන්න ඕනේ දේශපාලනඥයා පස්සෙන්. ළමේ ඉස්කෝලේකට දා ගන්න ඕන වුණත්, දරුවෙකුට රැකියාවක් ගන්න වුණත් මේ හැම අවස්ථාවෙම මේ දුප්පත්තුන්ට දේශපාලනඥයෝ ඉස්සරහ ඇවිල්ලා දන ගහන සිද්ධ වෙනවා. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැත්නම් මේ රට කවදාවත් හරි මාර්ගයට ගමන් කරන්නේ නැහැ. අපි දකිනවා මේ ක්‍රමය වෙනස් නොවන හින්දා තමයි මේ රටේ වර්තමානයේ ආර්ථිකය කඩන් වැටලා දැක්මක් නැති දේශපාලනඥයෝ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ බහුතරයක් දූෂිත දේශපාලනඥයන්ගෙන් පිරිලා ඉතාම සුළුකරයක් පමණක් දර්ශනයක් තියෙන දැක්මත් තියෙන අතලොස්සක් පමණ ඉන්න තැනක් බාට මේක පත් වෙලා තියෙන. දූෂණයට බල 150කට 60කට ඇරුණම ඊට දූෂණයට අහුවෙලා නැති අයගෙන් බහුතරයක් කිසිම දැක්මක් නැති තියෙන මේ දේශපාලන සම්ප්‍රදායම ගොඩ වෙලා තමන්ගේ කාලය ගත කරලා තමන්ට ප්‍රභූවරයෙක් විජයට වැදමිලා ගෙදර යන්න බලාපොරොත්තු වෙන කට්ටිය තමයි ඉන්නේ. එතකොට මේ ක්‍රමය නිසා රට හැමදාම විනාශය කරා ගමන් කරා. ඊළඟට මම දකිනවා මේ රටේ අනිත් ප්‍රශ්නේ තමයි අපි කතා කරනවා මේ ජනාධිපති ධූරය හවුස් කිරීම ගැනත්. හැම වෙලාවෙම මේක සටන් පාඨයක් කරගෙන තියෙනවා. මම දකිනවා මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. ජනාධිපති ධූරය හවුස් කරොත් එතකොට මේ රටේ පාලනය කිරීමේ සියලු බලතල එනවා පාර්ලිමේන්තුවට. එතකොට මම ඉස්සෙල්ලා පවසපු ආකාරයට පාර්ලිමේන්තුව පිරලා තියෙන්නේ දූෂිත දේශපාලනඥයන් ගෙන්නම්. එතකොට ජනාධිපති පුටුවේ පඹෙක් හරි පිස්සෙක් හරි ඉන්නවටත් වඩා අද තත්වයක නැවතත් පාර්ලිමේන්තුව දූෂිත ගැන්ගෙන් පිරුණ පාර්ලිමේන්තුව හරහා රට අගාධයට ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒකන්ද මම කල්පනා කරනවා මේ පාර්ලිමේන්තුවේ තියෙන දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් වෙනකන් කවදාවත් ජනාධිපති ධූරය අහෝසි කළ වැඩක් නැහැ. එහෙමනම් ජනාධිපති ධූරය පවතින්න ඕනේ කියන මතේ මම පුද්ගලිකව ඉන්නවා. නමුත් මම දන්නවා නොයෙක් නොයෙක් පක්ෂ නොයෙක් නොයෙක් අවස්ථාවල මේක සටන් පාඨයක් හැටියට ඉදිරියට ගෙනියනවා. නමුත් මේක සත්භාවයෙන් කරන වැඩක් නෙවෙයි කියලා මම දකින්නේ. එතකොට මේ ක්‍රමවේද හරහා මේ රට අනාගතයක් නැහැ. මේ අනාගතයක් නැහැ කියන එක ඔප්පු වෙලා තියෙනවා. හැම පාර්ලිමේන්තුවකින් පාර්ලිමේන්තුවට මුදල් ඇමති කෙනෙක්ගේ මුදල් ඇමති කෙනෙකුටම මොන අමාත්‍යවරු ආවත් ගියත් අපි දකිනවා දැන් අදත් මේ පාර්ලිමේන්තුව අහන් ඉන්නකොට අපිට දකින්න හම්බුනේ ජනතාවගේ දුක කතා කරනවට වඩා ගරු මන්ත්‍රීතුමා මෙතන කතා කරේ අමාත්‍යවරුන්ගේ දුක. අමාත්‍යවරුන්ගේ දුක ජනතාවට කියනවා මෙතනට ඇවිල්ලා. අපිට මේක කරන්න බෑ, මෙහෙම කරන්න බෑ, අරක ප්‍රශ්නයක් තියෙනවා, මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ජනතාව කන්න බොන්න නැතුව වැලේ වැල් නැතුව ඉන්නවා. ජනතාවට පාන් කියා ගන්න බෑ. ජනතාව හුලම් බිබී ඉන්නවා. මේ අමාත්‍යවරුන්ගේ දුක කියනවා පාර්ලිමේන්තුව රැස් කරගෙන. එහෙමනම් මේකෙන් තේරෙන්නේ මේ පාර්ලිමේන්තුවට මේක පාලනය කරන කට්ටියට මේ රටට යහපතක් කරන්න හැකියාවක් නැහැ, දැක්මක් නැහැ, දර්ශනයක් නැහැ. ඒක නිසා තමයි මම හිතන්නේ මන්තරයේ විශ්වාස කරනවා මේ මගේ හෘද සාක්ෂියට අනුව. මම පාර්ලිමේන්තුවට ආවේ අරගල කරන්න නෙමෙයි. නමුත් මම දැකපු පාර්ලිමේන්තුව හරහා අවුරුදු 13ක් දැකපු දේශපාලනේ අනුව මම විශ්වාස කරනවා මේ රටේ අරගලයක් එන්න ඕනේ. ඒ අරගලේ ජනතාවගේ විප්ලවයක් වෙන්න ඕනේ. ඒක නිරායුධ වෙන්නත් ඕනේ. මේ රටේ ජනතා විප්ලවයකින් තමයි මේ දූෂිත දේශපාලනඥයෝ එළවන්න පුළුවන්. දේශපාලනඥයෝ එළවීම පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියත් එළවන්න පුළුවන් ජනතාවට. ඒ කට්ටියට ජනතාවට කොහෙදීවත් පිළිගැනීමක් නොදී ඉන්න පුළුවන්. දූෂිත දේශපාලනඥයන්ට ජනතාව ඉදිරියට ගමට එන්න බැරි වෙන තත්ත්වයකට ජනතාවට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ජනතාව ඒකම එකමුතුව වැඩිහිටියෝ බාලයෝ තරුණයෝ සියලු දෙනා එකතු වෙලා මේ යුතුකම රට වෙනුවෙන් නිෂ්ඨ කරන්න ඕනේ. මේ යුතුකම ඉෂ්ඨ නොකර අරගලයේ ඉදිරියට ගත්තා අරගෙන හිරගවල් වල දානකොට දැන් නිහඬව බලාගෙන ඉන්න ජනතාවක් නම් මේ රටේ ඉන්නේ. එවනම් ඉතින් මේ රටේ අනාගතේ කණගාටුදායකයි. වැඩිහිටියෝ හැටියට මේ රටේ ජනතාවට යුතුකමක් තියෙනවා අරගලයක් කරන්න ගිහිල්ලා හිරගවල් වල ලගින්න වෙච්ච තරුණ වෙනුවෙන් කතා කරන්න, ඒගොල්ල වෙනුවෙන් හඬක් නගන්න. නැත්නම් හැමදාමත් දූෂිත දේශපාලනඥයෝ මේ රට පාලනය කරાવી, මේ රට හැමදාමත් මර්ධනය කරાવી, මේ විදියට පාගගෙන ඉඳීවි, රටේ සම්පත් විනාශ කරાવી, රටේ ආර්ථිකය හැමදාම කඩාගෙන වැටේවි. ඊළඟට මට කියන්න තියෙන්නේ අපි දකිනවා මේ පාර්ලිමේන්තුවේ දැන් ආණ්ඩුවෙන් කැඩිලා ඇවිල්ලා විපක්ෂ කියලා වාඩි වෙලා ඉන්නවා සමහරු. එතකොට විපක්ෂය ඇවිල්ලා වාඩි වෙලා පෞගේ දස්සල මම දැක්කා, මට ආරංචි වුණා ඊයේ, මං හිටියේ නෑ මෙතන, මම දැක්කා ඒක Facebook එකේ. දැන් එහෙම කැඩිලා ඇවිල්ලා සමහර මැක්කෝ ඉන්නවා. ඊට පස්සේ බලනවා කොහේ හරි කුක්කෙක්ගේ වල්ගෙල්ල එන්නේ කොහොමද කියලා. එහෙම ඉන්න අතරේ අපේ පස්සෙන් ඉඳගෙන අපට පස්සේ පීයන් ඇවිල්ලා පිටිපස්සෙන් ඉඳගෙන දැන් මේ පැත්තට ඇවිල්ලා තියෙන විපක්ෂයට කියලා. උන් ඇවිල්ලා ඉවරලා කරන්නේ විපක්ෂයට මඩ ගහන එක. අපට මඩ ගහනවා. මට ආරංචි ඊයේ මෙතන හුඟක් වරණාවක් දීලා ඉවරලා මම අන්තරේ කැඳවුම් කරු කිව්වලු. මම අන්තරේ කැඳවුම් කරු නෙමෙයි. උගත් තරුණයෝ මට ආරාධනා කරනවා නම් මට ඇවිල්ලා කතාවක් පවත්වන්න කියලා. මම දේශපාලනඥයෙක් හැටියට රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් හැටියට ඒක මොඩල් ප්‍රතික්ෂේප කරන්න. මම අන්තරේ කැඳවම් කරවන්න වෙන්න බෑ. ඒක කරන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ. අවුත් මට ආරාධනා කරාම මං ගිහිල්ලා කතා පවත්වනවා ඒගොල්ලන්ට. මම රට ගැන කතා කරනකොට මට අරගලේ ගැන කතා කරන්න වෙනවා. ඉතින් මේකේ පිටිපස්සේ මැක්කේ කිටියට ඉස්කෝලේ පහේ පන්තියටවත් ගිහිල්ලා නැහැ. ඒ වගේ මැක්කොන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අඬ ගන්නෑ. ඒ වගේ මැක්කොන්ට පහේ පන්තියටවත් ගිහිල්ලා නැති අර උගත් දරුවෝ දකින්නකොට උගත් තරුණයෝ දකින්නකොට ඇඟේ ලේ රත් වෙනවා. එතකොට අපිට මඩ ගහනවා. මම එයාට කියන්න කැමතියි එයාගේ අතීතය මතක් කරගන්න. එයත් මේ අරගල කරෝ මිනිහෙක් තමයි ඒ කාලේ. දැන් සුඛවීරණේ ජීවත් වෙනවා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා සුදු ඇඳගෙන සුඛෝද්යෝගී වාහනවල එනවා. අර කැන්ටිවෙන් බඩ තද වෙනකන් කනවා. එතකොට මේ දැන් කාලේ අරගල කරන තරුණයෝ එයාට පේන්නේ ත්‍රස්තවාදීයෝ වගේ. මට ත්‍රස්තවාදීයෙක්ු. මම ත්‍රස්තවාදීයෙක් නෙමෙයි.
වර්තාව විනාඩියක් කාලයක් තියෙනවා.
විනාඩි දෙකක් දෙන්න. මම ත්‍රස්තවාදීයෙක් නෙමෙයි. ලෝකයේ තිබුණ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම අතුගාලා දාන්න පෙරමුණ ගත්ත හමුදාපති කෙනෙක් මම. ඒ ත්‍රස්තවාදයට අපි විරුද්ධයි. අපි ඒවා ක්‍රියාවෙන් කරලා ඔප්පු කරලා දින කාලේ වකවානු කියලා කරලා පෙන්නුවා. හැබැයි ඉතින් මේ වගේ අරගල කරලා පස්සට වෙලා ඉන්න මැක්කෝ ඉඳගෙන දැන් අරගල වලට මඩ ගහන මැක්කෙක්ගේ තත්වෙට මම නම් පත් වෙන්නේ නැහැ. ඊළඟට අපි දැක්ක මේ රටේ මන්ත්‍රීවරයෙක් මෙතන ඉඳගෙන කියනවා රැල්ලට අරගලය කරන තරුණයෝ පුනරුත්ථාපනයට අරින්න ඕනලු. එවනම් මේ විශ්වවිද්‍යාලවල ඔක්කොම ඉන්න ලක්ෂ 4ක් විතර දැන් පුනරුත්ථාපනයට අරින්න ඕනේ. එතකොට මේ රැල්ලට අරගල කරන තරුණයෝ පුනරුත්ථාපනය කරන්න හදන්නේ මේ පාර්ලිමේන්තුවේ ලෝක හොරෙක්. පරම්පරාම හොරු. දැන් ඔය ගෑස් ගැන කතා කරා අපේ කාන්තින විජේසේකර ඇමතුමා. බොරතෙල් ගැන කතා කරනවා. ඊළඟට ගල්ලගුරු ගැන කට්ටිය කතා කරනවා. මේ ඔක්කොම හොර ව්‍යාපාර පිටිපස්සේ ඉන්නේ ඔය තරුණයෝ පුනරුත්ථාපනය කරන්න ඕනේ කියපු ඒ මජර දේශපාලනඥයා තමයි.
ඔබතුමාට තව
විනාඩි
පහක කාලයක් අතිරේකව ලැබෙනවා මේ
විපක්ෂයේ. බොහොම ස්තුතියි. එහෙම ඒ වගේ වැඩ කර කර ඉඳගෙන අපි දැක්ක ක්‍රිෂ් ගනුදෙනුවෙන් මිලියන 70ක් හොරකම් කරා. ඊළඟට අර ගුවන් බස් ගන්න ගිහලා ශ්‍රී ලංකා ගුවන් සේවය ඒකේ විධායක නිලධාරියා ඩොලර් මිලියන 20ක් හොරකම් කරා. ඒ සල්ලි ඇවිල්ලා දුන්නේ මේ පුනරුත්ථාපනය කරන්න කියන මේ මන්ත්‍රියගේ ගිණුමට තමයි. එතකොට පුනරුත්ථාපනය කරන්න ඕනේ මේ විශ්වවිද්‍යාලවල ඉන්න අපේ රටේ අනාගතය බාර ගන්න ඉන්න මේ තරුණ දරුවෝද නැත්නම් මෙතනට ඇවිල්ලා සුදු ඇඳගෙන ඇවිල්ලා රටම හොරකම් කර කර රට විනාශ කරලා පරම්පරාවටම අත්මුතු පරම්පරාවටම සල්ලි වම්බ කරගත්ත යණේනක් නැතුව ඊළඟට ඇමරිකාවට අපයිනවා එහෙනුත් සල්ලි ගේනවා මෙහෙටත් පොළු තියනවා එහෙටත් පොළු තියනවා ඒ වගේ චරිත තමයි පුනරුත්ථාපනය කරන්න ඕන. ඒව කරන්නේ නැතුව ඉඳගෙන මේ තරුණ දරුවන්ට අත ගැහුවොත් අපි දියුරලා කියනවා අපටත් වාරයක් එනවා. එදාට අපි හොඳ පාඩමක් උගන්වන මේ තරුණ දරියෝන්ගේ අනාගතය විනාශ කරන්න ඔය ජාවාරම් හදින පෙරුම් පුරණ අපි අනතුරු හැඟවීම කරනවා. ඊළඟට මෙතන කතා කරලා කිව්වේ මං අන්තරේ කැඳවුම් කරු කියලා. මම ගියා ඒ අන්තරෙන් ආරාධනා කරලා ඒගොල්ලන්ගේ පෙළපාලියක් තිබුණා පොඩි. ඒ ස්ථානයේ මාත් හිටියා වෙලේ කැම්පස් එක ඉස්සරහා මගේ වාහනේ ඇතුලේ. ඒ ඉන්නකොට මං දැක්ක මේ පෙළපාලිය මීටර 200ක් යනකොට ගරු මන්ත්‍රීතුමා පොලිසිය අද මේ වගේ අපේ ආවාසනේ. ඒකයි මං වැඩියෙන්ම ගියේ සිසිර ජයකොඩි ඇමතුමා. ඒ දරුවෝ මීටර 200යි ඉස්සරහට ගියේ. ඒ දරුවෝ අපරාධයක් කරේ නැහැ. වරදක් කරේ නැහැ. පොලිසිය මැරෙව වගේ ඇවිල්ලා වතුර ගහලා ඉවරලා කඳුළු ගෑස් ගහලා එළවලු පහර දුන්නා. එතකොට ඒකට විරුද්ධව මම එතෙන්දී කතා කරා. මම පොලිසිය ගැන කවදාවත් නරක කතා කරලා පොලිසියට මඩ ගාව මිනිහෙක් නෙවෙයි. මම පොලිසියත් එක්ක එකට රාජකාරී කරලා තියෙනවා. අපේ හොඳ අවබෝධයක් තියෙන අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා. පොලිසියට අසාධාරණයක් කරනවා නම් මම හැම වෙලේම කතා කරලා තියෙනවා. ඒ කතාවේදීත් මම පොලිස් නිලධාරීන්ගේ වැටුප ගැන කතා කරා. මගේ ආරක්ෂක නිලධාරියාට රුපියල් 50,000 අතර හම්බෙන්නේ විශ්වවිද්‍යාල එක දරුවෙක්, උසස් පෙළ තව දරුවෙක්, අටේ පන්තියේ තව දරුවෙක්. මම ඒවත් ප්‍රශ්න කරා පොලිස් නිලධාරි ඉදිරියේදී කොහොමද මේගොල්ලෝ ජීවත් වෙන්නේ කියලා. එහෙම කරාම මට මඩ ගහලා මෙතන ඇවිල්ලා ඒ මැක්කා පොලිසියට කඩේ ගියා පුදුම කඩේයාවක්. මං හිතන්නේ අර 89 ද කොහෙද කොහේ හරි පොලිසියට ඇදගෙන ගිහිල්ලා අත කඩ තලපු එකෙක්ද කොහෙද. ඒවා මතක් වෙලා තාම පොලිසියට කඩේ යන්න හදනවා. එහෙම නැත්නම් හොඳ කසි පූජා වාරංකාරයක් වෙන්නේ නැති. එහෙම නැත්නම් කොහේ හරි ගංජා හරි බවනවා ඇති. මේ පිටිපස්සේ හඩියලා හිටියේ. එතකොට ඒ වගේ වැඩ කරන්නේ උන් නැත්නම් මොකටද පොලිසියට කඩේ යන්නේ. මෙතන ඉන්න ගරු උත්තරීතර සභාවේ ඉන්න මන්ත්‍රීවරුනේ පොලිසියට යහපතක් කරන්න ඕනේ. වරදක් කරොත් අනතුරු අඟවන්න ඕනේ. ඕවා කරන්න එපා. ඕවා කරොත් අපිත් ඔයගොල්ලන් දඬුවම් කරනවා. ඒක තමයි අපේ යුතුකම. එතකොට මේ වගේ කරන්නේ උන්ට රටවල් හදන්න බෑ. මේවාගේ අතන මෙතන රිංගනවා, ඇවිල්ලා රටත් කනවා, අපටත් මඩ ගහනවා, පාර්ලිමේන්තුවත් ගඩගස්සනවා. මේ වගේ මේ පාර්ලිමේන්තුව බේරලා දෙන්න කියලා අපි ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට මම තව එකක් කියන්න ඕනේ. ඊළඟට මම තව එක කරුණක් කියන්න ඕනේ. ඒ අත්අඩංගුවට ගත්ත තරුණයෝ ගැන මහේස්ත්‍රාත්තුමිය හාමුදුරු නමක් ජනරත්න හාමුදුරු අත්අඩංගුවට ගත්තා. අරගෙන අංක එකේ මහේස්ත්‍රාත්තුමිය ඉදිරියට ගෙනිච්චම මහරාසනේ එතුමිය ප්‍රකාශ කරේ පොලිස් පනතේ තියෙන ඒවා ක්‍රියාත්මක කරලා ජනතාවගේ මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ඒවට ව්‍යස්ථාවෙන් ඉඩකඩ සලසලා තියෙනවා, ඒවා කඩ කරන්න බෑ කියලා. එතකොට මේ පොලිස් පණ්ඩිතය තියෙනවා කියලා පාරේ අපිට පෙළපාලියන්න බෑ කියලා පොලිසියෙන් අවසර ගන්න ඕනේ. එවනම් මේක පොලිස් රාජ්‍යයක්ද? ව්‍යස්ථාවෙන් අවසර දීලා තියෙනවා නම් ව්‍යස්ථාවෙන් උද්ඝෝෂණ කරන්න, විරෝධතා දක්වන්න, පෙළපාලියන්න, දේශපාලන මත ප්‍රකාශ කරන්න අපට අවසර දීලා තියෙද්දි අපි ගිහිල්ලා පොලිසියක හොයර ගිහිල්ලා ඔයිසි කෙනෙක් ඉස්සරහ දන ගහන්න ඕනද? අපිට මේක කරන්න අවසර දෙන්න ඕනේ කියලා. ඒකන්ද පොලිස් නිලධාරීන්ට මම නැවතත් ගෞරවයෙන් මතක් කරනවා. තමුන්නාසේලාගේ වෘත්තියේ ගෞරවය රැකගන්න. හැබැයි අපේ මානව අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් කඩ කරන් ලෑස්ති වුණොත් අනිවාර්යෙන් තමුන්නාසේලාට ඒ වගේ ආධින වලට මුණ දෙන්න වෙනවා. පාට පක්ෂ ભેදයකින් තොරව අපි ඒවා මතක් කරලා දෙන්න ඕනේ. ඒවා මතක් කරලා දෙන්න තමයි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අවසාන වශයෙන් මම වචනයක් කියන්න ඕනේ. ගරු ජනාධිපතිතුමාගේ කතාව, ඒ කතාවේ අරහෙන් මේ මතක් කරා පොඩ්ඩක් දූෂණය ගැනත් මං හිතන්නේ නිකන් පොඩ්ඩක් ගහලා ගියලා ගහලා ඇරියා නිකන් නොකිය බැරි හින්දා. එතුමා කියනවා රිමිටන්ස් එවන්නලු විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සල්ලි එවන්නලු මෙහෙට. ප්‍රශ්නේ තියෙන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ කියන්නේ දූෂණය පවතිනකම්, මර්ධනය පවතිනකම් අපි සල්ලි එවන්නේ නැහැ කියලා. එතකොට එතුමා ඉල්ලුවා කියලා ඒ කට්ටිය සල්ලි එවන්නේ නැහැ. අපිත් කියනවා දූෂණය තියෙනකම්, දූෂිත දේශපාලනඥයෝ ගෙදර අරනකම්, මර්ධනය නවතිනකම් මේ රට සල්ලි වන්න එපා. මේ රට සල්ලි වන්න එපා. අපිත් දුක් විඳලා ඉන්නවා. සියලු දෙනාම එකට දුක් විඳිමු. සියලු දෙනාම කඩාවැටුනත් කමක් නැහැ. කොහොම හරි ආත්ම කරුත්තර හැගෙන අපි ජීවත් වෙමු. එතකොට ගරු ජනාධිපතිතුමා, ඔබතුමා ඒ යුතුකම ඉෂ්ට කරන්න ඕනේ. ඔබතුමා මර්ධනය නවත්තන්න, දූෂණය නවත්තන්න. එතකොට ඒ රෙමිටන්ස් සම්භවෙයි. එහෙම නැතුව තමුන්නාන්සේ රෙමිටස් ගැන කතා කරලා වැඩක් නැහැ. එතුමා කතාව අවසන් කරෙත් මම දැක්කා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා කියලා කිව්වා. අපි කැලණිය ජීවත් වෙන කට්ටියනේ මේ කාලේ ඇමතුමා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා කිව්වා රටක ගැටලුව විසඳන්න නම් ගැටලුව තේරුම් ගන්න ඕනේ කියලා. යථාර්ථය තේරුම් ගන්න ඕනේ කියලා. ඉතින් එතුමාට කරන් තියෙන පළවෙනි දේ තමයි මේ රටේ ඉන්න පොඩි දරුවෙක් වුණත් දන්නවා මේ කාලේ රට විනාශලා තියෙන දූෂණය නිසා. ඒ ඇරෙන්න වෙන ජිල් මාධ්‍යම්මට වැඩක් නැහැ. එතුමා යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ. අපිට කියන්න ඕනේ නැහැ තේරුම් ගන්න කියලා. ඔබතුමා තේරුම් ගන්න. ප්‍රශ්නේ මුල තියෙන්නේ විස බීජය තියෙන්නේ දූෂණේ. ඒක නවත්තන්න. දූෂිත දේශපාලන ලක්ෂ්‍ය වට කරගෙනත් ඔබතුමාට ඒක කරන්න බෑ. එමනම් ඔබතුමා ඉස්සලා පිරිසිදු ගමනක් යන්න පාර කපා ගන්න. ඔබතුමා දූෂිත දේශපාලන ලක්ෂ්‍ය මේ සභාවෙන් එළියට දාන්න අවශ්‍ය පියවර ගන්න. ඒව අරගෙන රටේ දූෂණය නැවතුනොත් අනිවාර්යයෙන්ම අපිත් ඔබතුමාත් එක්ක හිට ගන්නවා. අපිට තනතුරු ඕනේ නැහැ. අපි ඔබතුමාට සහයෝගය දෙනවා. ඒකන්ද ඔබතුමා කතාවෙන් විතරක් මේක කරන්න හදන්න එපා, ක්‍රියාවෙන් කරන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.